අද දින ඔබ හමුවට පැමිණි මම අකුරැස්ස කලාපේ තියලපේ කනිෂ්ඨ විද්‍යාලයේ සිංහල විෂය ආචාර්යනි මුලේගොඩ ආරච්චිගේ දිලානි සඳරුවනි. දඹදෙණි සාහිත්‍ය යුගයේදී අපට හමුවන ගිහි පැවිදි සාහිත්‍ය දරයන් පිරිසක් ලේඛනකාරී නියලුණා. ඒ අතුරින් වඩාත් වැදගත් ග්‍රන්ථ කිහිපයක් සහ ගිහි පැවිදි යුගතුන් කිහිප දෙනෙකු මා ඔබට සිහිපත් කරන්නම්. මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් අතින් ලියවුණු පූජාවලියත්, ධර්මසේන හිමියන් සද්දම්ම රත්නාවලියත්, පණ්ඩිත පරාක්‍රමබාහු රජු කෞසිලුමින නිර්මාණයත්, භද්‍ර හිමියන්ගේ එළු සඳැස් ලකුණ යන ග්‍රන්ථයත් ආදිය දඹදෙණි යුගයේ රචනා වුණු ග්‍රන්ථ. මේ අනුව රජවරුන් හිමිවරුන් හා ගිහියන්ද ඇතුළු වූ ශ්‍රේෂ්ඨ ලේඛන පරපුරක් ගද්‍ය පද්‍ය හා වියරණී හා ආගමික වූ වෙනස් සන්න ගැටපද ටීකා ආදී පොතපතින්ද විපුල වූ සාහිත්‍ය යුගයක් ලෙස දඹදෙණි සාහිත්‍ය යුගය හඳුන්වන්න පුළුවන්. දුවේ පුතේ, අපි අද දවසේ දඹදෙණි යුගයට අයත් ධර්මසේන හිමියන් ලියූ සද්ධර්ම රත්නාවලියේ ඔබට නියමිත උග්ගසේන සිටුපුතුගේ වස්තු ඇසුරෙන් කෘතියේ පසුබිම් තොරතුරු, චරිත නිරූපණය, අවස්ථා සිද්ධි නිරූපණය ආදී කරුණු නැවතත් සිහිපත් කර ගනිමු. ශ්‍රී සද්ධර්මය නැමැති මැණික් කැමුණුල තනන ලද මාලය යන අර්ථය ලැබෙනසේ ධර්මසේන හිමියන් විසින් ලියූ ග්‍රන්ථය සද්ධර්ම රත්නාවලියයි. සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේදී කතුවරයාගේ අරමුණ ග්‍රන්ථ ආරම්භයේ ඉතා නිරවුල්ව ධර්මසේන හිමියන් මෙලෙසින් ඉදිරිපත් කරනවා. යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදී බණ දැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ. මෙම අරමුණින් ගම්‍ය වන්නේ සද්ධර්ම රත්නාවලිය රචනා වන්නේ සාමාන්‍ය පොදු ජනතාව අරමුණු කරගෙන බවයි. සද්ධර්ම රත්නාවලිය සඳහා මූලාශ්‍ර කරගනු ලබන්නේ බුද්ධඝෝෂ හිමියන්ගේ ධම්මපදට්ඨ කතාවයි. ධම්මපදට්ඨ කතාව කියන්නේ ධම්මපදය නම් වූ ගාථා සංග්‍රහයට ලියන ලද පාලි අටුවා ග්‍රන්ථයක්. එම අටුවා ග්‍රන්ථයේ එක් එක් ගාථාවලට නිදාන වූ කතාවස්තුන් දක්වා තිබෙනවා. සද්ධර්ම රත්නාවලිය රචනා කිරීම සඳහා ධම්මපදට්ඨ කතාව පරිහරණය කළ ආකාරයද ධර්මසේන හිමියන් ග්‍රන්ථයේහි සඳහන් කරනවා. පාලි ක්‍රමයේ හැර අර්ථ පමණක්ගෙන අප කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංගනාදී වූ අඩු වැඩි ඇතත් එය නොසලකා. මේ ප්‍රකාශය අනුව සද්ධර්ම රත්නාවලිය ධම්මපදට්ඨ කතාවේ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොව එහි ආභාෂය ලබා කතුවරයාගේ ස්වාධීන හැකියාව මත රචනා කර ඇති බව පිළිගැනීම වඩාත් සුදුසුයි. පාලි කතාවස්තුන් මුල් කොටගෙන සිංහලෙන් කතා කීමේ ශෛලිය හඳුන්වන්නේ බණ කතා රීතිය වශයෙන්. දුවේ පුතේ සමස්තයක් වශයෙන් ගත් කල සද්ධම්ම රත්නාවලියේ පෙනෙන මූලික ලක්ෂණ කිහිපයක් ඔබට මම ඊළඟට ඉදිරිපත් කරනවා. පාලි ක්‍රමය හැර ස්වාධීන ක්‍රමයක් අනුගමනයෙන් කතුවරයාගේ ස්වීයත්වය, නිර්මාණ ශක්තිය, කතා කලාව, ජීවිත පරිඥානය ආදී ලකුණු ඉස්මතු වෙලා තියෙනවා. කරුණු පැහැදිලි කිරීමේදී උපමා, පිරුළු ආදී සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග භාවිතා කරලා තියෙනවා. පොදු ජන ශ්‍රාවක පිරිස ආකර්ෂණයට උචිත පරිදි මුදාහැරෙන ධර්මෝපදේශ ඉදිරිපත් කරනවා. කතා ආරම්භයේදී, අවසානයේදී එම කතාවේ මුදාහැරෙන ධර්මෝපදේශය ඉදිරිපත් කරනවා. හාස්‍ය, උපහාසය, කාරණා, කරුණු ආදී සාහිත්‍ය රසයෙන් සිය කතාව පෝෂණය කරනවා. අවස්ථා සිද්ධි හා චරිත නිරූපණයේදී සජීවි හා නාට්‍යමය විලාසය රඳවා ගැනීම ආදී ලක්ෂණ දක්වන්න පුළුවන්. උග්ගසේන සිටුපුතුගේ කතාවස්තුව සද්ධම්ම රත්නාවලියේ එන 256 වැනි කතාවස්තුවයි. කතාවස්තු ආරම්භ කිරීමට පෙර මෙය ඉදිරිපත් කිරීමෙන් සමාජය වෙත ගෙනෙන්නට අපේක්ෂා කරන උපදේශය ධර්මසේන හිමියන් පැහැදිලිව දක්වා තිබෙනවා. තවද උගණිතත් නිරවද්‍ය ශිල්පයෙන් මුත් සාවද්‍ය ශිල්පයෙන් අයිහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජනයක් නැති නියාව හඟන්නට උග්ගසේන නම් සිටුපුතුගේ වත කියමු. ඒ කියන්නේ දුවේ පුතේ වැරදි සහගත ශිල්පයන් අධ්‍යයනය කිරීමෙන් මෙලව වශයෙන් කිසියම් ප්‍රයෝජනයක් ලබාගත හැකිමුත් මෙලව ඉක්මවා යන උත්තරීතර තත්වයට සමීප වීමට එය ප්‍රමාණවත් නොවන බවයි. ඒ වගේම කතාව අවසානයේ අතීත කතාව දක්වමින් මේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් දුරුවිය යුතු යන උපදේශය මතු කර දෙනවා. බුදුන් ජීවමාන කාලයේ සිද්ධියක් වන වර්තමාන කතාවේදී මනා සංයමයෙන් චරිත හසුරවන කතුවරයා පෘථග්ජන මනුෂ්‍ය චින්තනයක ජනනය වන සාමාන්‍ය හැඟීම් යථා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට සමත් වෙලා තියෙනවා. ඇතැම් තැනක හාස්‍ය උපහාසය නිරායාසයෙන් මතුවත් ඒ සියල්ල චරිත තුළ හැසිරෙන පුද්ගලයන් කෙරෙහි අනුකම්පාවෙන් බලමින් රසිකයාගේ අනුකම්පාවද යොමු කරවන්නේ කරුණා රසය මතු කරමිනුයි. නාට්‍ය ශිල්පිනියකගේ ආකාශගත කරණම් නැරඹීමෙන් ඇය කෙරෙහි පිළිබඳ සිතක් ඇති කරගන්නා උග්ගසේන නම් වූ සිටු කුමරු ඇය ලබා ගැනීමට මහත් වූ උත්සාහයක් හා කැපකිරීමක් සිදු කරනවා. දෙමාපිය හිතවතුන්ගේ විරෝධය මැද්දේ ඇය විවාහ කරගනු ලබනවා. එසේ වීනම් මම උන්හා එක්වෙමි කියාලා නෑයන් සියක් ලෙසින් නැවතුවත් සිතාගත් සිතුවිල්ල පිරිමැසු බවමුත් කාර්ය නොසලකා විද්වතුන් ළඟට ගියහ. දෙමාපිය උරුමයෙන් ලද සමාජ තත්ත්වය හෝ ඥාති මිත්‍රයන් අහිමිවීම නොසලකන සිටු පුත්‍රයා තමන් දුරදිග බැලීමකින් තොරව තම සිතෙහි හැඟීම්වලට වහල් වී තීරණ ගනු ලබනවා. සිටු කුමරුට දාව නෘත්‍ය ශිල්පිනිය දරුවෙක් බිහි කරනවා. විද්වත් දියණිය දරුවා නලවන අවස්ථාව හාස්‍ය හා උපහාස රසය ඇතිවන අයුරින් නිරූපණය කරලා තිබෙනවා. ගැල් රකිනවුගේ පුත, බර උසුලනුගේ පුත, කුමකුත් නොදතවුගේ පුත යනුවෙන් බිරිඳගේ මුවට නංවන වචන මගින් කතුවරයා ආලයෙන් මුසපත්ව සිටි සිටුකුමරුගේ නුවණැස අවදි කරලනවා. ඔහු දෑගේ බෑවුම් පළවා හරිමින් සිතා එම ශිල්පය ඉගෙනීමට තීරණය කරනවා. ස්වකීය භාර්යාව විසින් නින්දාවට පාත්‍ර කරනු ලැබුවද උග්ගසේන පරාජය පිළිගැනීමට කැමති පුද්ගලයෙක් නෙවේ. ඇගේ ගැරහීම් වලින් වැළකීමට හෝ පසුතැවීමකට පත් නොවන ඔහු ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ එඩිතර සිතින්. මයිලනුවන්ගෙන් ශිල්පය ඉගෙන උග්ගසේන තම කුඩා කල ජීවත් වූ නගරයේ ජනයාට ශිල්ප පෙන්වීමට සූදානම් වෙනවා. එදවස් බුදුහුත් අලියම් ලොව බලනසේ කුණ දඬුවකට නැගෙන්නාට පෙරාතුව තමන් වහන්සේගේ නුවණ නැමැති හුණු දඩුවග හුන්න උන් දැක වන්නේ කුමක්දෝ හොයි බලනසේ අවස්ථාවට උචිත පරිදි උපමා රූපක යොදා ගනිමින් කතාවේ හරය රසයෙන් උපමට්ටම් කිරීමට ධර්මසේන යතිවරයන් තුල පැවති කුසලතාව ඉතා හොඳින් ඉහතින් මාකල උපුටා ගැනීමෙන් ගම්‍යමාන වෙනවා. බුදුන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් රැස් වූ සෙනග උග්ගසේනගේ ශිල්ප නැරඹීමට නොපෙළඹුණා. ඔහුගේ අවධානය බුදුන් වහන්සේ කෙරෙහි යොමු කරවීමට මේ කදිම උපායක් වුණා. තමන් මෙතරම් අලංකාරව ත්‍රාසජනක රංගනයක යෙදී සිටියදී රැසූ සියලු දෙනා බුදුන් දෙසම බලා සිටින්නේ කුමක් නිසාදයි යන ගැටලුව උග්ගසේන සිටුපුතුගේ සිතට නැගෙනවා. තමන් පානා කෙලි තමන්ම පමණක් මුත් රැස්සූවන් නොබලන නියාව දැන මුසුප්පුව. බුදුන් වහන්සේට උග්ගසේනගේ සිත වැටහෙනවා. මේ අවස්ථාවේ මුගලන් තෙරුන් ලවා උග්ගසේනයන්ට නැවත ශිල්ප පෙන්වන්නට බුදුන් අවස්ථාව ලබා දෙනවා. බුදුන් මාගේ ශිල්ප දක්නා කැමති නිසා වෙන්නේ සතුටට පත් උග්ගසේන ශිල්ප දක්වනවා. ශිල්පය කෙලවර බුදුන් වහන්සේගේ ධර්මය අසා හුණ දඬු අගදීම සිව් පිළිසිඹියාපත් රහත් බුදුන් වැඳ මහණ කළ මැනවයි බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බුදුන් වහන්සේ එව මහණයි දකුණැත දික්කොට ඒහි බික්කු ප්‍රවිජ්ජාවෙන් පැවිද්ද ලබා දෙනවා. උග්ගසේන සිටුපුත්‍රයා පිළිබඳව අතීත කතාව ඉදිරිපත් කරන බුදුන් වහන්සේ කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේදී රහතන් වහන්සේ නමකට දානේ පිළිගන්වා රහත් බව ප්‍රාර්ථනා කළ ආකාරයත් එතනදී බිරියගේ වැරදි අදහසට දුරදිග නොබලා අනුමත කිරීම නිසාත් මෙවැනි දුක් විඳින්නට සිදු වූ ආකාරයත් ධම් සභාවේදී භික්ෂූන්ට පැහැදිලි කර දෙනවා. යම්කිසි දෙයක් පැහැදිලි කරමින් රසයේ කුළු ගැන්වීමේදී පොදු ජනවහරේ පිරුළු උපමා භාවිතා කිරීමද ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ තවත් සුවිශේෂත්වයක්. එලෙසම යොදන උපමා පිරුළු ආදිය ගැමි සමාජයේ ඇසුරින් ලබා ගනිමින් පොදු ජනයාට වඩාත් පැහැදිලි වන අයුරින් ඒවා කතා රසය තීව්‍ර කරලන්නට ධර්මසේන හිමියන් යොදාගෙන තිබෙනවා. පැසුණු ගොයන් මුල් වූ වාසේ දුක්ගෙන උගත් ශිල්පයද සිස්විය. ගොයම් පැසෙන අවස්ථාව දක්වා ගොයම වර්ධනය කර ගැනීමට ගොවියාට බොහෝ කාලයක් දුක් මහන්සි වී වැඩ කිරීමට සිදුවෙනවා. එවන් ගොයමක් විනාශ වූ සිදුවන අලාභය පිළිබඳව හොඳින්ම දන්නා ගැමි සමාජයේට සිටු පුත්‍රයාගේ උත්සාහයේ ඒත්තු ගැන්වීමට එම උපමාව ඉතාම යෝග්‍ය වෙනවා. උග්‍රසේන කතාවස්තුවේදී දුවේ පුතේ ඔබට හමුවන එබඳු තවත් උපමා කීපයක් ලෙස අවකප්නෙන් සැදු ඇසු රෑන අල්වා ඇදි ඇදි දුවන්නාසේ එකම කිය කියා පුතු නලවයි. එදවස් බුදුහුත් අලුයම් වේලේ ලොව බලනසේ හුණ දඬු අඟට නැගෙන්නට පෙර ආතුව තමන් වහන්සේගේ නුවණ නැමැති හුණු දඬු අඟ හුන්න වුන් දැක ආදී උපමා කතා රසය කෙරෙහි පාඨකයා ඇද බැඳ ගැනීමට සමත් වෙලා තියෙනවා. කතාවේ ජීව ගුණය ආරක්ෂා කරනු සඳහා උචිත සප්‍රාණවත් සංවාද ශීලී බස්වහරක් යොදා ගැනීම ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. විද්වත් දූ පුතු නලවන ව්‍යාජයෙන් අපහාස මුකයෙන් කියන වදන් නසා උග්ගසේනයන් ප්‍රශ්න කිරීමේ අවස්ථාවට සම්බන්ධ සංවාද වෙත අපි අවධානය යොමු කරමු. සිටු පුත්‍රයානෝත් ගීයක් අනකෙකු නොව තමන් අරඹයා කියන නියාව දැන මේ හැඹ මාරඹයා කිව්ද විචාලෝය. එසේය, අනික් කාට කියම්ද? තොපම කොට ඇවිදිනා කටයුතු හෙයින් තොපම අරඹයා කියම්මයි කීය. තොප නිසා විද්දත්තුවා මදින් නපුරුත් ඇසුව මනාද පලායෙමි. බිනීම් හරවා ගත හැකි සිතා කීය. තොප ගිය මැන හුන මැන තොම කුමකුත් නොදන්නා තැනැත්තවුන්ගේ මට කම් නැතැයි කීය. බෞද්ධයන්ගේ අවසාන පරමාර්ථය වියුත්තේ නිවන් සැප සාදා ගනිමින් සසර ගමන කෙලවර කර ගැනීමයි. එකී සදූපදේශය සද්දම්ම රත්නාවලී කතුවරයා උග්ගසේන සිටුපුතුගේ කතාවස්තු අනුසාරයෙන් කුළුගන්වනවා. කතාව අවසාන කරන්නේ එම කාරණය නැවත සිහිකැඳවමින්. එහෙයින් නුවණැත්ත උන් විසින් නිෂ්ප්‍රයෝජන වූ කෙලිලලුවාදී අලුයම් හැර නිවනෙහිම ඇල්මකොට තුන් දුසිරිත්වලින් දුරුව තුන් සුසිරිත් පුරා මතුයෙන් ලැබිය යුතු ලොවි ලොවුතුරා ගුණ විශේෂයෙන් පිහිටිය විය යුතු. එසේ නම් දුවේ පුතේ, අපි උක්කසේන සිටුපුතුගේ කතාවස්තුව නැවත මතකය අලුත් කර ගත්තා. අදට අපට නියමිත කාලය මෙලෙසින් අවසාන වෙනවා. ඉතින් ඔබේ නිවසින් සමුගන්න කාලයයි මේ. නැවත සුපුරුදු ලෙන්ගතුකමින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම ඔබේ නිවසින් සමුගන්නවා. ආයුබෝවන්.